හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෞරවනීය මෑණීනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි එතකොට මේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන භාවනා වැඩසටහනේ මුල් අදියර සඳහායි සූදානම් වෙන්නේ. එතකොට මුලින්ම අපිට පුංචි හැඳින්වීමක්, එමත් නැත්නම් යම් පමණක ධර්මදේශනාමය හැඳින්වීමක් කරලා ඊළඟට පරයන්ක භාවනාවක් සඳහායි යොමු වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙමු එහෙනම් කෙටි ධර්මදේශනාවකටත්. ඒත් එක්කම ඊළඟට ධර්මදේශනාවෙන් අනතුරුව අපි සියලු දෙනාම එකතු වෙලා සාමූහික භාවනාවක යෙදෙන්නත්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හුඟක් වෙලාවට මේ භාවනාව සඳහා මුල් කරගන්නවා විවිධාකාර මාතෘකා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ ක්‍රම හතරක් මේ භාවනාවක් වඩන්න පුළුවන්. එකක් තමයි මේ සමත පුබ්බංගම විපස්සනා කියලා. ඊළඟට විපස්සනා පුබ්බංගම සමත. ඊළඟට යොග නද්ද කියලා ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අනුතරව ධම්ම උද්දච්ච විග්ගහීත මානස කියලා තවත් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් මේ පිංගුතුන් මේවා අහලත් තියෙන්න පුළුවන්. අපි කෙටියෙන් යම් හැඳින්වීමක් කළොත් සමත බුබ්බංගම විපස්සනා භාවනාවේදී යම් කිසි යෝගාවචරයේ මුලින්ම අපි ඔය අහලා තියෙන මේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, උපසමානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති ආදී වශයෙන් තියෙන මේ අනුස්සති භාවනාවන්, ඊළඟට කසින භාවනාවන්, ඊළඟට බ්‍රහ්ම විහාර භාවනාවන්, ඔය වගේ මේ සමත භාවනා ක්‍රම රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් සමත 40 කර්මස්ථාන කියලා මේ ධහමේ පෙළගහිලා තියෙනවා. එතකොට මේ සමත කර්මස්ථානයක් මුලින් පුහුණු කළා ඊළඟට විපස්සනාවට නැඹුරු වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට විපස්සනා පුබ්බංගම සමත කියන ක්‍රමයේදී සමතයක් විශේෂ වැඩින් වඩන්නේ නැතුව කෙලින්ම ඍජුවම විපස්සනාව මුල් කරගෙන ඊළඟට සමතයට කැමතිනම් යන්න අවස්ථාව තියෙනවා. ඉතින් විපස්සනාවම මුල් කරගෙන යන භාවනා ක්‍රම, විශේෂයෙන්ම ඔය බුරුමේ මහාසී භාවනා ක්‍රමය, එහෙම සමතයක් වඩන්නේ නැතුව වුණත් පටන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මෙනෙහි කිරීම භාවිතා කරනවා, නිරන්තරයෙන්ම මෙනෙහි කිරීමක් මුල් කරගෙන තමයි පටන් ගන්නෙ. උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් අපි රූපයක් දකිනකොට ඔන්න රූපයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට සද්දයක් ඇහෙනකොට සද්දයක් කියලා මෙනෙහි කරනවා. ඊළඟට නැගිටිනකොට නැගිටිනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඇවිදිනකොට ඇවිදිනවා කියලා මෙනෙහි කරනවා. කනකොට කනවා කියලා මෙනෙහි කරනවා. බොනකොට බොනවා කියලා මෙනෙහි කරනවා. අතරක් නැතුවම පුළුවන් තරම් මේ මෙනෙහි කිරීම මුල් කරගෙන මේ විදිහට මේ විපස්සනාව පටන් ගන්නවා මහාසී භාවනා ක්‍රමයේදී. පසු කාලීනව ඉතින් ටික ඕක වර්ධනය වෙනකොට කෙනෙක් විපස්සනාවෙන් යම් ගැඹුරක් අත්දැක ගත්තා නම් ඊළඟට අවස්ථාව තියෙනවා කැමැතිනම් සමත භාවනාවකටත් යොමු වෙන්න. ඊළඟට යුගනද්ද භාවනාවක් කියලා ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. කියන්නේ මේ සමතයත් විපස්සනාවත් දෙක සමසමව වගේ යන ක්‍රමයක්. අපි තුමු එකම පරයන්කේදී වුණත් ඔන්න මුලින් ටිකක් සමත භාවනාවේ යෙදෙනවා. ඒකෙන් හිතේ යම් එකඟතාවයක් ඇති කරගත්තට පස්සේ ඔන්න විපස්සනාවට නැඹුරු වෙලා විපස්සනා භාවනාවේ යෙදෙනවා. එහෙම නැත්නම් මුලින්ම විපස්සනාවක් පටන් ගන්නවා, ටිකක් හිතේ නීවරණ යටපත් වුණාට පස්සේ ඊළඟට සමත භාවනාවකට යමු වෙනවා. එතකොට මේ විදිහට මේ දෙකම නිකන් සමසමව අරගෙන යනවා. එහෙමත් කරගෙන යන අවස්ථාවන් තියෙනවා. ඊළඟට ධම්ම උද්දච්ච විග්ගහීත මානස කියලා තවත් ක්‍රමයක් ධම්මේ පෙන්ලා දීලා තිනවා. විශේෂයෙන්ම ඒක එක පාර්ටම් පටන් ගන්න පුළුවන් ක්‍රමයක්ම නෙමෙයි. ඒකේ හුඟක් වෙන්නේ මේ විවිධ භාවනා ක්‍රම වලින් අපේ කෙලෙස් යටපත් කරගත්තාම යම් පමණකට නීවරණ සංසිඳව ගත්තාම අපි ඒ සඳහා යම් ධර්මමය උපක්‍රම පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් හුඟාක් විතර්ක බහුල නම් ඒ හිතේ තියෙන හුඟාක් කාමයන් ආශ්‍රය කරගත්ත විවිධාකාර ඇතුලේ කතාවක් නම් දුවන්නේ. ඉතින් ඒක සමනයකටපත් කරන්න අපිට පුළුවන් ධර්මමය යම්කිසි මානසික කාර්යයකට යොමු වෙන්න. අපි තමු ඔන්න පිරිතක් සජ්ජහායනා කරනවා, සූත්‍රයක් සජ්ජහායනා කරනවා, එහෙම නැත්නම් මොකක් හරි තමන්ට හුරු පුරුදු මෛත්‍රී භාවනාව වගේ දේවල් හරහා ඔන්න අපේ හිත නිරන්තරයෙන්ම යම් කුසල විතර්කයක පවත්වනවා. මේ විදිහට අර පුළුවන් තරම් මේ අකුසල විතර්කයන් මැඩපවත්වන්න කුසල විතර්කයන්ම අපේ හිතේ පුහුණු කරනවා. හැබැයි පස්සේ මේ කුසල විතර්කයත් අන්තිමට අපි ටික මීට අයින් කළා දාන්න වෙනවා. මොකද අපි අර ධර්මයට දැන් නැඹුරු වීම හරහා දන්නේම නැතුව හිත ධර්මයෙන්ම පෝෂණය වෙලා හැබැයි ඇතුලේ ධර්මය ගැනම ඉතින් නිරන්තරයෙන් මෙනෙහි කරනවා. ඒකේ වැරද්දක් නැහැ මුලදී. හැබැයි පස්සේ ටික අපි හිත සතර සතිපට්ඨානයන්ට යොමු කරනකොට ඒ සජ්ජහායනා මුල් කරගත්ත මනසිකාරයන් මුල් කරගත්ත ඒ ක්‍රමය පවා අපි ටික සමනය කළා අපේ ඍජු අත්දැකීමක් පැත්තකට යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ක්‍රම හතරක් මේ ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා මේ අපිට භවනාවක් පෙළගහිලා යන විදිහ. ඒ වගේමයි ඔය අනුග්‍රහිත සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේත් ඒ වගේම තවත් ඇතම් සූත්‍රවලදී සාරිපුත්ත මහරහතන් වහන්සේත් පෙන්නනවා මේ අපි කරගෙන යන මේ භවනා වැඩපිළිවෙල ක්‍රම පහකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා. කියන්නේ මේක මේ අපි ඉඳගෙන මේ කොට්ටයක් උඩට වෙලා නැත්තම් මේ පුටුවක් උඩට වෙලා හිටිය පමණින් සාර්ථක වෙන දෙයක් නෙමෙයි. එතකොට අපිට පැති කිහිපයකින් අපි කරගෙන යන මේ භවනාවට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට පැති කිහිපයක් බලන්න වෙනවා. නැත්තම් අපිට නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි තුමු ගහක එක අත්තක් විතරක් වැඩෙනවා නම් අනිත් අතු ටික වැඩෙන්නේ නැතුව එක අත්තක් විතරක් දිගට වැඩෙන්න ගත්තොත් දන්නේම නැහැ මේ පැත්තට ගහ වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපි මේ යන විමුක්ති මාර්ගය නැත්තම් මේ ධර්ම මාර්ගය ක්‍රම පහකට අනුග්‍රහ කළ යුතුයි කියලා. එකක් තමයි සීලානුග්‍රහිතය කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ සීලයෙන් අපි පෝෂණය වෙලා පුළුවන් තරම් සීලය මුල් කරගෙන අපේ කය වචනේ හික්මවගෙන අපිට සිද්ධ වෙනවා යම් පමණකට මේ රළු කෙලෙස් නිසා අපේ කය මුල් කරගෙන වචනේ මුල් කරගෙන වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීම සඳහා යම් පිහිටක් සීලයෙන් ලබන්න අවශ්‍ය වෙනවා. මොකද අපේ කෙලෙස් බරිත ලෝකේ සෑහෙන්න අපි ගත කරන්නේ විශේෂයෙන්ම වර්තමානයේ අපේ පුහුදුන් හිත බොහෝ වෙලාවට කෙලෙස් පැත්තටමයි යදින්නේ. ඉතින් ඒකට මේ වටපිට තියෙන හැම දෙයකින්මත් පුළුවන් තරම් උදව් ලැබෙනවා. ඉතින් අපිව ධර්ම මාර්ගයට යොමු කරන දේවල් වෙනුවට පුළුවන් තරම් හිත කෙලෙසුන්ගෙන්ම පුරවන්න ඕන තරම් උදව් තියෙනවා මේ සමාජයේ. ඉතින් එහෙම ඉන්නකොට අපේ අතින් අපේ කය වචනේ හරහා මේ සිද්ධ වෙන්න පුළුවන් අකරතැබ්බයන් බොහොමයි. මොකද අපි මේ කාම රැල්ලට අහු වෙලා යන සමාජයේ අපි මේ උඩුගම් බලා පීනන්නයි හදන්නේ. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ තනියම මේ ගමන යන්නේ? ඉතින් ඒකට තමයි මේ බුදු කෙනෙක් අපිට පිහිට වෙන්නේ, ධර්ම මාර්ගයක් අපිට මඟ පෙන්වන්නේ, සංඝයා වහන්සේලා ආදර්ශයක් සපයන්නේ. කොහොමද අපි මේ කාම ලෝකයේ කොහොමද අපි මේ කාමයන් සමනය කරන මාර්ගයකට පිවිසෙන්නේ? ඉතින් ඒකට තමයි සීලයක් බෙහෙමින් උපකාර වෙන්නේ. මොකද අපේ තියෙන මේ ගොරෝසු කෙලෙස් ඔඩුදුවොත් එහෙම නැත්තම් මේ ගොරෝසු කෙලෙස් අපේ හික්මීම අභිබවා ගියොත්, හික්මීම කඩාගෙන ගියොත් අනිවාර්යයෙන්ම අපිට එක්කෝ විදාකාර අකටයුතුකම් කරන්න සිද්ධ වෙලා හිරේ විලංගුවේ වැටෙන්නත් පුළුවන්, නැත්තම් අපාගත වෙන්නත් පුළුවන්. මේ ලෝක වශයෙන් විවිධාකාර අබලාදයන්ට නැත්තම් අපහාසයන්ට මුහුණ පාන්න පුළුවන්. ඉතින් මේ නිසා කෙනෙක් තේරුම් අරගන්නවා මේ ගමන යන්න නම් මට සීලයකුත් අවශ්‍යයි, මේ ගමන යන්න නම් මට වෙන පිහිටකුත් අවශ්‍යයි. ඒකුණ අපි සීලයක් පිහිට කරගන්නවා, සීලයක් අපේ ආදර්ශයක් වශයෙන් තියාගන්නවා. එහෙම නැත්තම් අපිට හැසිරෙන්න පුළුවන් එක්තරා මායිමක් අපි මේ සීලය හරහා සකස් කරගන්නවා. එතකොට මේ මායිම ඇතුලේ තමයි අපි කය වචනය පවත්වන්නේ. කියන්නේ අපි දැනගන්න ඕනේ මෙන්න මේ සීමාවේ විතරයි මට හැසිරෙන්න පුළුවන්. මේ සීමාව පැනනොත් ඔන්න මම මේ සිල්පදයට හානියක් කරනවා. අපි තමු දැන් සතුන් මරනවා කියන එකෙන් වළකිනවා. ඉතින් ඒකේ තමන්ම තේරුම් ගන්නවා මොකද්ද මට මේකේ තියෙන වටිනාකම. ඇත්තටම අපි ඔය සම්බන්ධයෙන් අද හවස් වේලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ධර්මදේශනාවෙදිත් ඔය කාරණේ මතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ මේ හිතෙන් එන කෙලෙස් ප්‍රවාහය මැඩපවත්තන්න නම් යම් පමණක සීල අනුග්‍රහයක් කරන්න වෙනවා. යම් පමණක සීලයකින් වැටක් බඳින්න වෙනවා අපේ මේ කයත් වචනයත් හික්මවන්න. අපි හිතමු මෙහෙම කය වචනය මේ සීමාවක අපිට පවත්වන්න පුළුවන් නම් ඔන්න ටික ටික අපේ අර තිබිච්ච ඕලාරික ගතිගුණ පොඩ්ඩක් පොඩ්ඩක් අයින් වෙලා රඩු චර්යාවන් ටිකක් අඩු වෙලා ඔන්න අපි ටිකක් සිසිල් වෙන්න පටන් ගන්නවා. ටිකක් දමණය වෙන්න පටන් ගන්නවා. හැබැයි තාමත් හිත දැවෙනවා. තාමත් හිත දැවෙනවා. හිතේ නැහැ තාමත් සංසිඳීමක්. හිතේ තාම තියෙන්නේ කෙලෙස් වලට අවනත වෙන ස්වභාවයක්. හැබැයි දැන් උත්සාහවත් වෙනවා මේ හිත ගිනි ගත්තත් ඒ ගින්න පිටතට නොපෙන්වා ඉන්න උත්සාහවත් වෙනවා. ඇතුලේ ද්වේෂයෙන් දැවෙනවා ඇතැම් වෙලාවට. හැබැයි පරුෂ වචන කියන්නේ නැහැ. හිත ද්වේෂයෙන් දැවෙනවා හැබැයි කෙනෙකුට බැනවදින්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හිත රාගයෙන් දැවෙනවා හැබැයි කාම මිත්‍යාචාරයකට යොමු වෙන්නේ නැහැ. හිත ඇතැම් වෙලාවට ද්වේෂයෙන් දැවෙනවා හැබැයි ගහන්න මරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හිත සමහරලාට බොහෝ දේ ඉල්ලනවා හැබැයි නොදුන් දෙයක් ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපේ මේ හිතේ කෙලෙස් තිබුණට අපි සීලය පිහිට කරගන්නවා කොහොමද මේ කෙලෙස් ප්‍රවාහය සීලයට මුවා වෙලා සීලය වාංගු කරගෙන අපි මැඩපවත්තන්නේ වළක්ව ගන්න. ඉතින් ඒක අතිශය වැදගත්. මොකද අපිට හරි අමාරුයි මුල් කාලෙදී මේ කෙලෙස් ප්‍රවාහය තනියෙන් මැඩපවත්තන්න. අපි තුල තාම ශක්තියක් නැහැ. කියන්නේ හිතෙන් ලොකු අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. මොකද හිතට කෙලෙස් එනවා. ඉතින් ඒ නිසා අපි මේ සීලයක් මුල් කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේලා, මේ ආර්යයන් වහන්සේලා මෙන්න මේ බඳු ප්‍රතිපදාවක යෙදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමන්ගේ චරිතය සකස් කරගෙන තියෙනවා කියලා ඉතින් අපි උන්වහන්සේලාව ඉදිරියේ තියාගෙන ආදර්ශයට අරගෙන අපිත් ඉතින් උත්සාහවත් වෙනවා ඒ උන්වහන්සේලා ගමන් කරපු මාර්ගයට අද දවසේවත් මට පුළුවන් ද අනුගත වෙලා කටයුතු කරන්න. ඒ විදිහට හැසිරෙන්න මට අද පුළුවන්. අද මගේ කය ඒ සීලයට සරිලන විදිහට පවත්වන්න පුළුවන්. අද මගේ වචන ඒ සීලයට සරිලන විදිහට හසුරවන්න පුළුවන් ද කියලා ඉතින් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා අපි මේ යන ධර්ම මාර්ගය සුත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන්න කියලා. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මේ සම්මාදිට්ඨියක් හිතේ ඇති වෙන නම් බුදුරජාණන් වහන්සේ කියනවා එක්කෝ කෙනෙක්ගෙන් අහන්න ඕනේ. කියන්නේ පරතෝ ගොහසයක් වශයෙන් මේ තවත් කෙනෙක්ගෙන් ධහම ඉගෙන ගන්න ඕනේ. ඊළඟට යෝනිසෝ මනසිකාරයක යෙදෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනය අපි නිවරදිව තේරුම් ගැනීම, ඒක නැවත නැවත අපේ ඒ අර්ථයන් හොඳින් අපේ හිතේ කාවද්වා ගැනීම අතිශය වැදගත්. එහෙම නැත්නම් අපිට අපේම හිතේ හටගන්නා විවිධාකාර මති මතාන්තර ඔස්සේ යන්න ඉඩ තියෙනවා. මොකද අපිට මේ ලෝතුරා බුදු කෙනෙකුගේ තරම් කිසිසේත්ම අපිට නුවණක් නැහැ. ඒ නිසා අපි ලෝතුරා බුදු කෙනෙක් පිහිට කරගන්නවා. උන්වහන්සේ කිව්වේ මොකද්ද කියලා අපි උන්වහන්සේ සරණ යනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා පිළිගන්නවා. උන්වහන්සේ සියල්ල නුවණින් දැකලා මේ නිවැරදි ප්‍රතිපදාවක් දේශනා කළා කියලා අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. පිළිඅරගෙන අන්න උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අපි සවන් දෙනවා. ඉතින් අපි ටික ටික උන්වහන්සේ දේශනා කරපු ධහම අහනකොට අන්න අපේ හිතෙත් ඒ ධහමට අනුකූලව අපි හැසිරෙන්න පටන් ගන්නවා. මේ ධහමේ තියෙන සත්‍යයක් බව ඔන්න ටික ටික ප්‍රතිපදාවේ හැසිරෙනකොට අපිටත් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් මුලදි වෙන්නේ නැහැ. ඒකයි ශ්‍රද්ධාව අතිශය වැදගත් වෙන්නේ. මුලදී අපිට මේක අත්හදා බලන්න අමාරුයි. මුලදී අපිට සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න, බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්න. මොකද අපි තාම නොගිය පාරකයිටයි මේ පිවිසලා තියෙන්නේ. තාම ඉස්සරහ ගිහිල්ලා නැහැ. ඉස්සරහ මොන දේවල් සිද්ධ වෙන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අන්න බුදු කෙනෙක් පහළ වෙලා මෙන්න මේ මාර්ගයේ යන්න කියලා අපිට ආරාධනා කරනවා. දහමෙන් ආරාධනා කරනෝ ඒහි පස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා මේ ප්‍රතිපදාව ක්‍රියාවේ යොදවලා බලන්න. ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාවේ හැසිරලා බලන්න. කියලාන්න මේ දහම අපිට ආරාධනා කරනෝ. අන්න ඒ නිසා අපි මේ සුත අනුග්‍රහිතයකින් නිතර නිතර අනුග්‍රහ කරනවා. ඒ කියන්නේ දහමක් අපි ශ්‍රවණය කරනෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය, ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කළා. අන්න උත්සාහවත් වෙනවා අපේ හිත මේ දහමට අනුව හසුරවන්න. ඊළඟට පෙන්නනවා සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් මේ ඔය කොයි දේ කළත් සැතැම් වෙලාවට අපිට අපේ හිතේ එන මේ විවිධාකාර සැකසංඛාවන් සම්පූර්ණයෙන් දුරු කරගන්න අමාරුයි. ඒ නිසා අපි වැඩිහිටියෙක් ගාවට යනවා, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් ගාවට යනවා, භික්ෂුන් වහන්සේ කෙනෙක් ගාවට යනවා, තවත් අපිට වඩා දහමේ හැසිරිච්ච අද්දකීම් බහුල කෙනෙක් ගාවට යනවා. ගිහිලා අපේ හිතේ තියෙන යම් යම් සැකසංඛා සාකච්ඡාවට බඳුන් කරනවා. අපි නොවල්හා කියනවා අපේ හිතේ තත්ත්වේ. අපි දැන් භාවනාවකදී නම් කමඨහන් සුද්ධ කිරීමේ සාකච්ඡාවේදී ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අපේ අත්දැකීම් අපි ඒ ආකාරයෙන් ඉදිරිපත් කළේ නැත්නම්, නැත්නම් අපි නොවල්හා අපේ තත්ත්වේ ප්‍රකාශ කළේ නැත්නම්, ඒතර අනිත් කෙනෙකුට දැනගන්න බෑ මොකද්ද මේ දැන් යන මාර්ගය කියලා. මොකද්ද මේ හිතේ ස්වභාවය කියලා. ඒ නිසා හරීම නිහතමානීව අවංකව අපේ තත්ත්වය හෙළි කරන්න තරම් අපි විවෘත භාවයකින් යුක්ත වෙන්න වෙනවා. අපේ තුළ මේ විවෘත භාවය තියෙනවා නම්, නිහතමානීත්වය තියෙනවා නම්, අනිත් එක මේ ඔක්කොමලා අපි කොයි පැතිඳන් කොයි පැතිවලින්නම් ආවත්, කොයි අධ්‍යාපන මට්ටමකින්නම් ආවත්, ස්ත්‍රී පුරුෂ මොන පක්ෂයෙන් වුණත් අපි මේ එකම යෝගාවචරයෝ, එකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන මට්ටමින් අපිට හිතන්න පුළුවන් නම්, ඔන්න අපි මේ ඉදිරිපත් කරන ප්‍රශ්නයක්, අපි සාකච්ඡාවට බඳුන් කරන ඕනම කාරණයක් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් අත් කරනවා. ඒක මේ තනි තනියෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක් විතරක් නෙමෙයි, අපේම ප්‍රශ්නය හරහා යන තවත් බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට අපි මේ නොවලහා අපේ තත්ත්වය හෙළි කිරීමෙන් තවත් බොහෝ දෙනෙක් උදව්වක් ගන්නවා. තවත් බොහෝ දෙනෙක් තමන්ගේ තීච්ඡ සැකසංකා දුරු කර ගන්නවා. ඒ නිසා අපි මේ සාකච්ඡාවකට ඉදිරිපත් වීම, අපේ තියෙන ඇත්තම தત્ත්වය හෙළි කිරීම, අපේ හිතේ නිකන් කැකෑරිච්ච යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට යම් විසඳුමක් ලබා ගැනීම අපිට මේ ඉස්සරහට යන්න ලොකු පිටුවහලක් වෙනවා. මොකද අපේ හිතේ සැකසංකා තියෙනවා නම්, නිකන් දෙබිඩි පිළිවෙතක් තියෙනවා නම්, එහෙම නැත්නම් අපිට නිරන්තරයෙන්ම හිතට ඇවිල්ලා පැසවෙන දේවල් තියෙනවා නම්, හරි අමාරුයි අපේ හිත හදා ගන්න. ඒ වෙනුවට හොඳට පැහැදිලි මාර්ගයක් අපිට තේරෙනවා නම්, ඒ වගේම යන්නේ යා යුත්තේ මෙන්න මේ පාරේ කියලා අපිට විශ්වාසයි නම්, බයක් නැතුව ඉස්සරහට අඩිය තියන්න පුළුවන්. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතයකින් ඒ කාරණාව ඉෂ්ට කරලා දෙනවා. මොකද අපි හිතේ තියන්නේ නැතුව ඔන්න අපි තවත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක, එහෙම නැත්නම් මේ යෝගාවචර පිරිසක් එක්ක, කල්යාණ මිත්‍රයෙක් එක්ක අපි මේ අපේ තියෙන ගැටලු සාකච්ඡා කළා. අපි යම් පියවරක් ගන්නවා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිතය කියලා. විශේෂයෙන්ම අපේ හිත විසිරලා තියෙනකොට, හිත කෙලවරක් නැතුව අරමුණු වල දුවදුව ඉන්නකොට මේ හිතට බැහැ මේ සංස්කාර ධර්මයක යථා ස්වභාවය තේරුම් ගන්න. සංස්කාර ධර්මයක් කියන්නේ මේ හේතුන් නිසා හටගත්ත යම් දෙයක්. ඒ දෙය හැසිරෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න නම් සෑහෙන්න සංසිඳීමකින්, සෑහෙන්න ඉවසීමකින් ඒ දේ දිහාම නැවත නැවත නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. නමුත් අපේ හිත ඕකට කැමති නැහැ. දැන් මේ ලෝකේ විවිධාකාර මේ නානත්වයකට පත් වෙලා තියෙන්නේ, නැත්නම් විවිධත්වයේ කරා මිනිස්සු දුවගෙන යන්නේ අර අපි එක දෙයක් අරමුණු කරලා බලන්න අපේ තියෙන අකමැත්ත නිසා. අපි සාමාන්‍යයෙන් පොඩි දෙයක් දිහා බලනකොට අපිට ලොකු කම්මැලිකමක් ඇති වෙනවා. අපි නිකන් උදාහරණයක් වශයෙන් අපි තමයි අපි gedara විශේෂ දෙයක් කරන්න නැතුව ඉන්නකොට අපිට නිකන් ඉන්න බෑ. ඉතින් අපි ඔන්න රූපවාහිනිය දාගන්නවා, නැත්තම් ගුවන් විදුලිය දාගන්නවා, නැත්තම් අපි ඔන්න පොතක් පතක් කියවන්න ගන්නවා, නැත්තම් මිතුරුයෙකුට දුරකථන ඇමතුමක් දෙනවා, එහෙම නැත්තම් පත්තරයක් අතර ගන්නවා. ඉතින් මේ විදිහට අපිට හැම තිස්සෙම මේ හිත මොකක් හෝ දෙයක යොදවලා තියන්න ඕමනා වෙන ස්වභාවයක් මේ අපේ ඇතුලේ තියෙනවා. දැන් මේ භාවනාවකදී ඔය තියෙන ඕමනාව සෑහෙන දුරට මැඩ පවත්වගෙන අපේ මේ තියෙන සංස්කාරයන් කොහොමද අපිව මුලා කරන්න කියන தත්ත්වය තේරුම් ගන්න මාර්ගයකට යන්න වෙනවා. ඉතින් ඒක ලේසි නෑ. ඒක යන්න නම් අපි මේ අපි තුල එන මේ කෙලෙස් රැල්ල සෑහෙන්න මැඩපවත්තන්න සිද්ධ වෙනවා. ඒත් සමත භාවනාවකින් ටික ටික මේ හිත නාන ප්‍රකාර අරමුණු වල දුවන ස්වභාවය වළක්වලා මේ කොහොමද එක අරමුණක තියන්නේ? නැත්තම් නාන ප්‍රකාර අරමුණු වල දුවන ස්වභාවය වළක්වලා ඔන්න බුදු ගුණයක මේ හිත වඩන්නේ කොහොමද? දහම් ගුණයක මේ හිත වඩන්නේ කොහොමද? සංඝ ගුණයක මේ හිත වඩන්නේ කොහොමද? නැත්තම් මෛත්‍රී සිතුවිල්ලක මේ සිත වඩන්නේ කොහොමද කියලා අන්න පුහුණුවක් හම්බ වෙනවා. ඒකෙත් සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. මොකද අපේ හිත නැත්තම් මේ කෙලෙස් වලටම අහුවෙලා වල්මත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වල්මත් වීම සඳහා සමාජයෙන් ඕන තරම් මේ උපකාර හම්බ වෙනවා. උපකාර කියන්න බෑ. ඉතින් අපකාර තමයි. අපිව කෙලෙසුන්ට ඇදලා දාන්න, ප්‍රපාතයට ඇදලා දාන්න, අපේ හිතේ කෙලෙස් අවුස්සන්න ඕන තරම් ක්‍රම උපක්‍රම තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනකොට තමයි අපි මේ ඔන්න ඒ රැල්ලෙන් මිදිලා අපි කොහොමද අපේ හිත මේ කෙලෙසුන්ගෙන් දැවෙන්නේ නැති පාරක හසුරවන්න උත්සාහත් වෙන්නේ. ඊළඟට අපි තමු දැන් බුදු ගුණයක් වඩනකොට එතන නැහැ මේ හිත ප්‍රකෝප කරන ස්වභාවයක්. එහෙම නැත්නම් හිත ත්‍රාසයකට ලක් කරන ස්වභාවයක්, බිය ගැන්වීමකට ලක් වෙන ස්වභාවයක්, රාගයෙන් දවන ස්වභාවයක් ඒබඳු බුදු ගුණයක නැහැ. නමුත් ඒ වෙනුවට තියෙන්නේ ඔන්න හිත නිවන ස්වභාවයක්. හිත සංසිඳවන ස්වභාවයක්. හිත සමාධිගත කරන ස්වභාවයක්. ඉතින් මේබඳු දෙයක හිත රඳවන්න නම් අපි සෑහෙන වීරයක් දරන්න වෙනවා. අපිට සෑහෙන උත්සාහයක් දරන්න වෙනවා. ඒ නිසා මේ සමත අනුග්‍රහිතයකින් බුදුරජාණන් වහන්සේ කියන විටින් විට අනුග්‍රහ කළා. මේ නිරන්තරයෙන්ම අරමුණු කරා දුවගෙන දුවගෙන යන මේ හිත පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා මේ උවමනා අරමුණේ පවත්වන්න. කුසල අරමුණක හිත පවත්වන්න. තමන්ට උවමනා මොන කුසල අරමුණද ඒ කුසල අරමුණේ මේ හිත පවත්වන්න හොන්න උත්සාහත් වෙනවා. ඊට පස්සේ නම් ඉතින් විපස්සනා අනුගහිතකින් ප්‍රඥාවකින් මේක තව තෙද ගන්නවනවා. ඊළඟට අපිට හේතු ගන්නවනවා. හිතේ හොඳ විශ්වාසයක් ඇති කරලා දෙනවා. මෙන්න මේක තමයි යන්න ඕන මාර යන්න ඕන පාර. මෙහෙම ගියොත් නම් ඔන්න මට මේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ඒ අනුගමනය කරූ පාරේ ගිහිල්ලා මටත් සත්‍ය අවබෝධ කරගන්න ඕන අවස්ථාවක් ලැබේවි කියලා ඔන්න අපි විශ්වාසයක් ඇති කරගෙන විටින් විට ඔන්න ප්‍රඥා භාවනාවක් වඩනවා. ප්‍රඥාවට ලොකු තැනක් දීලා තිනවා. ඒ නිසා අපි විපස්සනා අනුගහිතයකින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අපේ මේ ධර්ම මාර්ගය විටින් විට අනුග්‍රහ කරනවා නම් ඔන්න අපිට චේතෝ විමුක්තියක් දක්වා ප්‍රඥා විමුක්තියක් දක්වා යන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ ලොකු ගමනක්. මේක මේ දවසකින් දෙකකින් කළා අවසන් වෙන ගමනක් නෙමෙයි. සමහර ලාවට ඔය අපේ ආරන්නේ අලුතෙන් පැවිදිච්ච අයට මම කියනවා මේ අපි මේ පටන් ගත්ත ගමන මේ ගමහරහා දෙවීමක්. එහෙම නැත්නම් මේ මීටර් 100 ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් හරි කැමති වර්තමානයේ අපි ඔක්කොමලා මීටර් 100 දුවන්න. ඔක්කොම හැමදේම දැන් මේ අර මොකද්ද කියන්නේ ඉන්ස්ටන්ට් නේ. මොකද්ද සිංහලින් කියන්නේ? ෂණිකයි. හැමදේම ෂණිකයි. ඉතින් දුරකතන ඇමතුමත් ෂණිකයි. අපි ගන්න ආහාරත් ෂණිකයි. ඊළඟට අපේ මුදල් ඇනවුමක් දාලා ඒකට සල්ලි හම්බෙන එකත් ඒකත් ෂණිකයි. ඊළඟට පිට රටකට යන එකත් ඉතින් හරි ෂණිකයි වගේ තමයි ඉතින්. ඊළඟට ඉතින් මේ හැමදේම ෂණිකයි. එතකොට අපිට නිවනත් ෂණිකද? දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අපි යන රැල්ලේ ඔන්න අපි නිවනත් කෙටි ක්‍රමවලින් ෂණික ක්‍රමවලින් ඔන්න ඉන්ස්ටන්ට් නිබ්බාන ෂණික නිර්වාණයක් සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ බඳු ගමනක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ බොහොම අනුපූර්ව ප්‍රතිපදාවක් පෙන්ලා තිනෝ. ඒකයි ඔය ඇතම් සූත්‍රවල පෙන්වන්නේ මේ මහා මුහුද මහා සමුද්‍රය ක්‍රමානුකූලවලු ගැඹුරු වෙන්නේ. මේක මේ එක පාට අඩියක් ගිහිල්ලා වහ ගාලා යටෙන එකක් නෙමෙයි. මේක මේ ක්‍රමානුකූලව ටික 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 තමයි ගැඹුරට යන්නේ. මුලින් වැල්ලක් තියෙනවා. ඊළඟට ක්‍රමානුකූලව න රැල්ලට අපි මුහුදු රැල්ල තත්ත්වයට එනවා. ඊළඟට තව පොඩ්ඩක් මුහුදේ ඉමක් නැත්තම් අයිනකට වැටෙනවා. ඊළඟ ටික ටික තමයි ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා හිතා ගන්න බැරි තරම් ගැඹුරක් කරා මේ මුහුද යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ මේ තමන්ගේ ධර්ම මාර්ගයේත් ෂණිකව රහත් වීමක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේකෙත් තියෙන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක්. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක මේ ටික ටික යන ටික ටික ගැඹුරට යන ප්‍රතිපදාවක් තියෙන්නේ. එනිසා අපි සෑහෙන්නේ ඉවසීමකින් දිග ගමනක් තමයි යන්න තියෙන්නේ. අපි තුල ඉවසීම නැත්තම් අපි මේ අදම ඔක්කොම හම්බෙන්න ඕනේ මේ එක පර්යංකයෙන්ම මම සෝවාන් වෙන්න ඕනේ කියලා හිතුවත් ඉතින් ඒක ටිකක් හිතන්න අමාරු වැඩක්. කියන්නේ කෙරෙන්නේ නැති වැඩක්. හැබැයි අපිට අවශ්‍ය වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වන වීරයක්. කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වැඩකට බැස්සහම අපිට තියෙන ලොකු වීරයක්, ලොකු ගැම්මක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සමානලාවට ඔන්න උදේ පාන්දරින් නැගිටගෙන භාවනා කරනවා. ඊළඟට අපි ඔන්න රැයත් භාවනා කරනවා. ඉතින් ගමන බිමනේදීත් අපි භාවනා කරනවා. ලොකු වීරයක් වැඩනවා. හැබැයි කාලයක් ගිහිලා ඔන්න මාසයක් දෙකක් ගිහිලා ඔන්න අතරලා දානවා. ඒක හරියට නිකන් අර මීටර් 100 දුවනෝ වගේ. හැබැයි කොහොමද මේ ගමහරහ දුවන්නේ? ගමහරහ දුවනකොට එහෙම නෙමෙයි. ගමහරහ දුවනකොට එයා දන්නවා මේ සෑහෙන දුරක් දුවා ගන්න තියෙනවා. තාම මේ කොන පේන්නේ නැහැ. ලොකු දුරක් දුවන්න තියෙන්නේ. හැබැයි මේ නතර වෙලක් දැ. පයින් ගිහිල්ලා හරියන්නේ නැහැ. නතර වෙලක් දැ. දුවන්නත් ඕනේ. හැබැයි දීර්ඝ දුරක්. සෑහෙන දුරක් දුවන්න තියෙනවා. අන්න ඒ බඳු වීරයක් තමයි අපිටත් උවමනා වෙන්නේ. මේ ධර්ම මාර්ගයේ යන්නත් අපිට අඛණ්ඩ වීරයක් අවශ්‍ය වෙනවා. මේ අවුරුද්දෙත් අපි වීරය වඩනවා. එන අවුරුද්දෙත් වීරය වඩනවා. ඊළඟ අවුරුද්දෙත් වීරය වඩනවා. මේක මේ දවසකට දෙකකට මාසයකට දෙකකට වඩන වීරයක් නෙමෙයි. අපේ හිතේ කෙලෙස් යම්තාක් තියෙනවා නම් ඒ කෙලෙස් සියල්ල දුරු වෙන තාක් වඩන වීරයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ නිවන අර්ථකන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. මේ රාගය දුරු වෙන තාක්, රාගය සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුවම ෂය වෙන තාක්, ද්වේෂය අපේ හිතෙන් ඉතිරි නැතුවම ෂය වෙන තාක්, මෝහය අපේ හිතෙන් ඉතිරි නැතුවම ෂය වෙන තාක් මේ ගමන යන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි විශ්වාසයක් ඇති කරගමු. අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න. බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න. අපිට හොඳට ඇස්කන් ආසාදී ඉඳුරන් පැහැපත්ව තියෙන්නේ. කිසිම විකෘතියක් නැතුව අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ දහමකට යොමු කරන්න තරම් ප්‍රඥාවක් අපිට ලැබිලා තියෙන්නේ. මෙන්න මේ ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. නිසා අපි මේ වර්තමාන කාලයේ එක අතකින් හරි වාසනාවන්තයි. මොකද අපි බුද්ධෝත්පාද කාලයක මේ මනුස්ස ජීවිතේ ලැබලා තියෙනවා. ඊටාම හොඳ ප්‍රඥාවන්ත මනුස්ස ජීවිතයක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ වගේමයි ෂණ සම්පත්තියෙන් අපි යුක්තයි. සද්ධර්මය අහන්න තියෙනවා. ඒ වගේමයි අපි මේකේ ගමන් කළා නම් අපිට ප්‍රතිඵලයක් අත්දක ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි විශ්වාසයෙන් මේ ගමන පටන් ගමු. දීර්ඝ ගමනක් යන්න තියෙනවා කියලත් අපි තේරුම් ගමු. ඊළඟට මේ දීර්ඝ ගමන යද්දි යනකොට අපිට මුහුණ පාන්න සිද්ධ වෙන විවිධාකාර බාධාවන් ජය ගන්න අපිට වීරය, ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය, විවිධාකාර කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් මේවෙන් අපිට ප්‍රයෝජනට ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි තුලත් ටික කෙලෙස් දුරු වෙවි, ධර්මයට නැඹුරු වෙවි, ගුණධර්ම දියුණු වෙවි යන ස්වභාවයක් දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ බඳු අත්දැක දැක යන මාර්ගයක්, මේ බඳු ප්‍රායෝගික යන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. මේක ප්‍රාර්ථනා කරව පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. අපි හුඟක් වෙලාට හරි කැමති ප්‍රාර්ථනා කළා හැමදේම ලැබෙනවා නම්. ඉතින් බුදුහාඳුර කියනවා මේ ප්‍රාර්ථනාවන්ගෙන් හැමදේම ලැබෙනවා නම් මේ ලෝකේ මොනවෙන්ද අඩු නේද? ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ, හැමෝම ප්‍රාර්ථනා කරන්නේ හොඳ දේවල්. මේ මට අර ධනය ලැබේවා, මට ප්‍රඥාව ලැබේවා, මට රැකියාවක් ලැබේවා කෙලවරක් නේද ප්‍රාර්ථනා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල ධමයක්. අපි ඒ අදාළ හේතුන් සම්පාදනය කළා නම්, ඒ හේතුන් අපි හොඳින් වැඩුවා නම් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵලය ධර්මතාවයක් වශයෙන්ම ඉෂ්ට වෙනවා, ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපි ටිකක් අර අන්ධානුකරණයෙන් යනව වෙනුවට, අන්ධ භක්තියකින් යනව වෙනුවට අපි ටිකක් ප්‍රඥාවට නැඹුරු වෙලා අපි ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ හේතු ටික සම්පාදනය කළා නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ වගේම මේ වර්තමානෙත් ඒ දෙසින්ද වෙන්න ඕනේ. මේක මේ කාලයට යටපත් වෙච්ච දහමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. හැබැයි ඉතින් එදාට සාපේක්ෂව අද අපේ හිත් කෙලෙස් බරිතයි. එදා මිනිසුන්ගේ හිත හරි සරලයි. එදා මිනිසුන්ගේ හිත කෙලෙසුන්ගෙන් අඩුයි. නමුත් අද වර්තමානයේ අපේ හිත ටිකක් කෙලෙසුන්ගෙන් බරයි. ඉතින් අපිට ටිකක් නිහතමානීව මේ தත්ත්වය තේරුම් ගන්න පුළුවන් නම් අපි එදාට වඩා යම් පමණක වීරයක් කරන්න සිද්ධ වෙනවා කියලා අපි තේරුම් ගන්නවා නම් අදටත් අපිට මේ මාර්ගේ විවෘතයි. ඒ නිසා අපි විශ්වාසයෙන් මේ ගමන යන්න උත්සාහත් වෙමු. ඉතින් අපි මේ පටන් ගන්න වැඩසටහනේ මූලික මාතෘකාව වශයෙන් මම තබා ගත්තේ සතර සතිපට්ඨානෙ. එතකොට විශේෂයෙන්ම අතිපූජනීය උඩේරේගම ධම්මජීව ස්වාමීන් වහන්සේත් ඒ වගේම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ ඒ නිසරවණේ ආදි කතෘන් වහන්සේලාත් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ට මුල් තැන දීලා තියෙනවා. මොකද අද රටේ ලෝකෙ විවිධාකාර භවනා ක්‍රම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරනවා ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්වයන්ගේ පාරිශුද්ධිය පිණිස මේ සත්වයන්ගේ සිත් කෙලසුන්ගෙන් තොර කර ගැනීම පිණිස යන්න තියෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ සතර සතිපට්ඨාන මාර්ගය. ඒක අපිට කවදා හෝ පිළිගන්න සිද්ධ වෙනවා. අපි මේ නිවන් කලා නම් මේ යන්නේ අපි විවිධාකාර වෙනත් මාර්ගවල අපි ගමන් කරන්න ඉඩ තියෙනවා. අපි තමු විවිධාකාර වෙන වෙන භවනා ක්‍රම අනුගමනය කරමින් අත්හදා බලමින් නැවතත් එහෙම නැත්නම් ඇදහිලි ක්‍රම අනුගමනය කරමින් අපි ඇතම් කෙනෙක් අපි තමු යම් කාලයක් නිරත වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ නුවණ මුහුකුරා යනකොට අපේ කුසලය මුහුකුරා යනකොට අපේ කර්මයන් අපි තමු පරණ අකුසලයන් ගෙවිලා අපේ කුසලය මතුවෙනකොට කවදා හෝ අපිට අනිවාර්යයෙන්ම මේ සතර සතිපට්ඨාන මාර්ගයට යොමු වෙන්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා අපි විශ්වාසයන් ඇති කරගමු. අපි බලාපොරොත්තු වෙන්නේ මේ හිතේ සංසිඳීමක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හිත කෙලසුන්ගෙන් මුදා ගන්න නම් අපි බලාපොරොත්තු වෙන්නේ නිවන සාක්ෂාත් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ ඒකායන මාර්ගයට අපිටත් අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවාමයි. ඉතින් ඒක හරි ප්‍රායෝගික මාර්ගයක්. ඒක මේ අත්දැක දැක යා යුතු මාර්ගයක්. ඒක අපිට පොතකින් පතකින් කියවපු මමණෙන් අපේ හිතේ වැඩෙන මාර්ගයක් නෙමෙයි. පොතකින් පතකින් කියවන එක අත්‍යවශ්‍යයි. හැබැයි එපමණකින් මේ හිතේ මේ ගුණධර්මයන් දියුණු වෙන්නේ නැහැ. මේක අපිට ප්‍රායෝගිකව කළ යුතු යමක් තියෙනවා. ඉතින් අපි හරි කැමති ඔන්න කවුරු හරි හාමුදුර කෙනෙක් කියන දේ අහගෙන ඉඳලා අපි දවස ගත කරලා ගෙදර යන්න හරි කැමති. එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ නේද? භවනා වැඩසටහනකට ආවහම ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඔන්න සූත්‍රයක් දේශනා කරනවා. උනන්දුවක් ඇති කරනවා. අපිත් ඒක දිහා බලන් ඉන්නවා. පොඩක් ඇස් දෙක පියාගෙන ඉන්නවා. පොඩක් නිින්දත් වැටෙනවා, කිරා වැටෙනවා. ඉතින් ගෙදර යනවා. හැබැයි ඔතනින් පමණක් මේ තුල සතියක් දිනු වෙන්නේ නැහැ. ඔතනින් පමණක් සමාධියක් වැඩෙන්නේ නැහැ. ඔතනින් පමණක් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි යෙදිලා අපේ හිතේ මේ ගුණධර්මයන් වැඩෙනවද? එදාට වඩා මම අද සතිමත්ද? එදාට වඩා මගේ හිතේ සමාධියක් තියෙනවද? එකඟතාවයක් තියෙනවද? මම යම්කිසි දෙයක් දිහා නිරීක්ෂණය කරනකොට ඒ කලින්ට වඩා මගේ හිත එහෙම එහෙ දුවන්නේ නැතෝ ඒ මට ඕමනා තැන හිත පවත්වන්න මට දැන් හැකියාව තියෙනවද? නැත්නම් මං ඉස්සෙල්ලා වගේම තාමත් අර කෙලස් ලෝකෙම අතරමං වෙලා අතෝරක් නැතුව අරමුණු වල හිත ඉබාගාතේ දුවන ස්වභාවයකද තාමත් මම ඉන්නේ? අපිම බොහොම අවංකව විටින් විට අපේ හිත ගැන බලන්න සිද්ධ වෙනවා. මොකද මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ තනි ක්‍රම ප්‍රායෝගික මාර්ගයක්. මේක මේ අපි නිකන් ඉඳලා ප්‍රාර්ථනා කරලා ලැබෙන මාර්ගයක් නෙමෙයි. ප්‍රාර්ථනා කිරීමෙන් තමයි මේ අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙන්නේ. අපි කලින් කරපු කුසල් ඵල දීලා තමයි පාරමී සම්පූර්ණ වෙලා තමයි අද අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හැබැයි අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නේ නැත්තම් අපි මේ අවස්ථාවත් පැහැර හරිනවා නම් මේ ෂණ සම්පත්තියත් අපි ඉක්මවා හරිනවා නම් නැවතත් අපිට අවස්ථාවක් ලැබෙයිද අන්න අපිට හිතලා බලන්න වටිනවා. ඉතින් අපි මේ ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන මොහොතේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන මොහොතේ අපේ මේ කුසල් ඵල දීලා තියෙන මොහොතේ අපි එතෙන්දිත් අපි කෙලෙසින්ටම වසඟ වෙලා අපි මූලිකත්වයේ දීපු වැදගත්කමක් දීපු වෙනත් බාහිර කටයුතු වලටම මේ කාලය මිඩංගු කරනවා නම් අපි ආපු ගමන නැත්නම් අපි මේ ලෝකෙට ඉපදිච්ච පරමාර්ථය අපෙන් ගිලිහිලා යනවා. නිසා අපි ටිකක් බැරෑරුම්ම මේ බඳු තත්ත්වයන් ගැන හිතන්න සිද්ධ වෙනවා. නිසා අපි ප්‍රායෝගිකව අපේ සිත් සතන් විටින් විට පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙනවා. කියන්නේ මගේ හිත කලින් තරම්ම දැන් රාගෙට යන්නේ නැද්ද? කලින් තරම්ම ද්වේෂෙන් දැවෙන්නේ නැද්ද? කලින් තරම් මගේ හිතේ සිල්පද මම සිල්පද කඩ කරන්නේ නැද්ද? මම කොයිතරම්නම් බුදුරජාන් වහන්සේට සමීපව දැන් ඉන්නවද? දහමට සමීපව ඉන්නවද? සංඝරත්නයට සමීපව ඉන්නවද? මගේ මමම රක්නා සීලය ගැන මට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? ඔන්න වගේ කරුණු සම්බන්ධයෙන් අපිට සිද්ධ වෙනවා ටිකක් අපි ගැනම එක්තරා අන්දමක ආත්ම ප්‍රත්‍යවේක්ෂණයක වේදෙන්න. අපි ගැනම අපි හොයලා බලන්න සිද්ධ වෙනවා. මොකද නැතුව දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ අපිට ඇවිල්ලා මේ මෙන්න මේ උපාසක අම්මගේ නම් මෙන්න මේ කෙලිස් ටික වැඩි. මෙන්න මේ ආශ්‍රවයන් වැඩි. මෙන්න මේ ටික දුරු කරන්න කියලා ඔන්න අපිටම හරියන ක්‍රමේ හරියට නිකන් මිටියට ඇනේට මිටියෙන් ගහුවා වගේ කියන්න බුදු කෙනෙක් දැන් අපිට නැහැ. ඒ නිසා අපිම තමයි දැන් අපිට පිහිට වෙන්න තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මහා සංඝරත්නය තමන්ට ශක්තිපමණින් උදව් කරાવી. නමුත් අපිම අපි දෙහා බොහොම අවංක බැල්මක් විටින් විට හෙලන්න අවශ්‍ය වෙනවා. අපි මේ භාවනාවක් වඩද්දී විටින් විට අපි කුපමණකින් අපේ සතිමත් භාවය දැන් දියුණු කරගෙන තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙනවා. ඒකට යම් යම් මිනුම් දනු පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු දැන් සක්මන් භාවනාවේ යෙදෙන කෙනෙක් සක්මනේ කෙලවරට ගිහිල්ලා ඔන්න අපි හිතමු ඊළඟ කෙලවරට යනවා. දැන් අපි හිතමු ගිය සතියේ ඕදේ කරනකොට යාට යන්න පුළුවන් උනේ සතිමත්ත ඔන්න පියවර 5යි. දැන් අපිට හිතමු ඔන්න සතියකට පස්සේ පුළුවන් නම් දැන් මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරටම අවධානය කඩා ගන්න නැතුව මුළු සක්මනේ කෙලවර දක්වාම යන්න හැකියාවක් තියෙනවා නම් ඔන්න අපිට තේරෙනවා අපේ සතිමත් භාවය ඔන්න දියුණු වෙලා තේනවා. මේවා මිනුම් දණ්ඩක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි හිතමු තවත් කෙනෙක්. එයාට තේරෙනවා දැන් හිත පිට යනවා, හිත බාහිර අරමුණකට යනවා. ගිහිල්ලා සෑහෙන වතුම් පැය කාලක් විතර වල්මත් වෙලා ඉන්නවා. භාවනා පටන් ගත්ත යුගයේ. අපිට මාසයකට දෙකකට පස්සේ අකණ්ඩව භාවනාවේ යෙදුනට පස්සේ ඔන්න අපි හිතමු එයාට තේරෙනවා නම් ඉස්සෙල්ලා තරම් නම් දැන් මේ අරමුණක වල්මත් වෙලා ඉන්න ගතිය අඩුයි. තාමත් හිත පිට යනවා. හැබැයි කලින් තරම් ඉස්සෙල්ලා නම් මගේ හිත පැය කාලක් විතරම ඔන්න මට අමතකයි, මම මේ ආපු කරන්න ආපු වැඩෙත් අමතකයි, කර කර හිටිය භාවනාවත් අමතකයි, මං උන් හිටි තැන් මට අමතකයි. ඉතින් මේ තරම්ම මගේ හිත වල්මත් වෙලා තිබුණේ. නමුත් දැන් නම් එච්චරටම හිත වල්මත් වෙන ස්වභාවයක් නැහැ. හිත පිට ගියත් ඔන්න බොහොම සුළු වේලාවකින් ආපස්සට එනවා කියලා අන්න තමන්ටම තේරෙනවා නම් තමන්වම මේ විදිහට අපිට ඇගයීමකට ලක් කරගන්න පුළුවන් නම් අන්න අපිට අපි ගැනම යම් තක්සේරුවක් ඇති කරගන්න පුළුවන්. ඔන්න අපේ හිතේ මේ සතිමත් භාවය දියුණු වෙලා තියෙනවා. අපි තුමු තවත් කෙනෙක් ඔන්න විපස්සනාවක යෙදෙනකොට අපි තුමු එයා ඔන්න වේදනාවක් දිහා නිරීක්ෂණය කරනවා. අපිට ඒක ඒ තරම් මුලින් තේරුන්නේ නැහැ. හිත නිකන් ඔහෙ වේදනාවත් එක ගැටි ගැටි තිබුණේ. ඒක ගැන ඉක්මනට කොයි වෙලාවේද මේක ඉවත් වෙන්නේ කියලා හැඟීමක් තිබුණේ. නමුත් ඔන්න අපි හිතමු දැන් නම් එහෙම එකක් නැහැ. ඉතින් වේදනාවෙන් මම ඉගෙන ගන්න ඕනේ. මේ වේදනාව මම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. මේ වේදනාව කියන්නේ නිවන් මාර්ගයට කමටහනක්. වේදනානුපස්සනාවක්. මේ වේදනාවත් මේ හේතුන් නිසා හටගත්ත දෙයක් කියලා ඔන්න ටිකක් හිතේ ප්‍රඥාවක් වර්ධනය වෙච්ච ස්වභාවයක්. මේ වේදනාවෙන් ඉගෙන ගන්න ඕන தത്വෙට හිත ආකල්පමේ වශයෙන් වෙනස් වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් අන්න අපි අර පටන් ගත්ත මට්ටමේ නෙමෙයි ඉන්නේ. වේදනාව තිබුණට වේදනාව මගේ කරගන්න නැතුව වේදනාවෙන් අයින් වෙලා හරියන එක වෙනත් කෙනෙක්ගේ වේදනාවක් දිහා බලනවා වගේ මේ කයේ තියෙන වේදනාව බලන්න පුළුවන් නම් අන්න අපේ හිතේ යම් වර්ධනයක් තියෙනවා. ඉතින් මේ වගේ යම් යම් මිනුම් දඬු අපිට තේරුම් ගන්න පුළුවන් අපේම මේ භාවනාව කරගෙන යන භාවනාව කොයි පමණකට දියුණු වෙලාද? එහෙම නැත්නම් කොපමණකට මගේ හිතේ ගුණධර්මයන් වැඩිලාද? ගුණධර්ම වැඩෙන මාර්ගයක මම ගමන් කරනවාද? එහෙම නැත්නම් මම හැමදාම නිකන් අර හොද හොද මඩේ දානවා වගේ ගමනක්ද යන්නේ? ඒකට ඉතින් අපි ගැනම බොහොම අවංකව තක්සේරුවක් ඇති කරගන්න සිද්ධ වෙනවා. එහෙම තක්සේරුවක් ඇති කරගත්තොත් පමණයි අපිට අපෙන් සිද්ධ වෙන යම් මොකද්ද කියන්නේ? අපෙන් සිද්ධ වෙන්න පුළුවන් ඒ කියන්නේ යම් යම් අවස්ථාවන් වලදී අපේ අතින්ම සිද්ධ වෙන අතපසුවීම් නිසායි අපි මේ දියුණු කරන ගුණධර්මයන් අපේ හිතින් ගිලිහෙන්නේ. කියන්නේ මොකද මේ ගුණධර්මයන් හිතේ දියුණු කරගත්තට ඒවා රැඳෙන්න අපි අපේ ආජීවය සකස් කරගන්න සිද්ධ වෙනවා. අපි කාමද ඇසුරු කරන්න කියන එක ගැන හිතන්න සිද්ධ වෙනවා. අපි කොහොමද අපේ සීලය ආරක්ෂා කරන්න කියන එක ගැන හිතන්න සිද්ධ වෙනවා. අපි ජීවනයේ රටාව සකස් වෙලා තියෙන්නේ කොහොමද මේ අපි රකින්න ගුණධර්මයන්ට නැත්නම් අපි මේ දියුණු කරන ගුණධර්මයන්ට පෝෂණයක් ලබා දෙන විදිහට අපේ මේ පසුබිම සකස් වෙලා තියෙන්නේ කියලා හිතන්න සිද්ධ වෙනවා. මේකයි අර අනුග්‍රහිත සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ එක පාට මේ ඔක්කොම හරියන්නේ නැහැ. අපි ටිකක් විපරං කළා බලන්න සිද්ධ වෙනවා මේ කටයුත්තට අනුග්‍රහ ලැබෙන්නේ මොන මොන ක්‍රමවලටද? මේක පිරිහෙලෙන්නේ මොන විදිහටද? මං මේ තරම් උත්සාහ වෙලත් මේක පිරිහෙන්නේ ඇයි? මම ඉදත් මහන්සුණා දැන් ගිය අවුරුද්දෙත් මහන්සුණා තාමත් මම මේ මට උවමනා කරන ඉලක්කයට එළඹිලා නැහැ. එහෙමනම් මොකද්ද මේකට හේතු කියලා අපි ටිකක් ප්‍රඥාවන්තව බුද්ධිමත්ව අපි ගැනම තක්සේරුවක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම විපරමක් සහිතව තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ. එහෙම යනවා නම් ඔන්න අපිට පුළුවන් මෙන්න මේ හරියේදී මම දුර්වලයි. මෙන්න මේ සිල්පද තාම මම කඩනවා. නැත්නම් මේ විදිහට මම භාවනාව කරද්දී මම මෙතන තාම මුලා වෙනවා. මෙන්න මේ හරියේදී මට නිින්ද යනවා. මේ හරියේදී මම හරි උදාසීනයි. මේ භාවනාවේ මම තාම යෙදෙන්නේ නැහැ. මම මෙන්න ඒකට තාම අනවශ්‍ය විදිහට මුල් තැනක් දෙනවා. කියලා අපිට අපි ගැනම යම් පමනක වැටහීමක් ඇති වෙනවා. අන්න එහෙම වැටහීමක් ඇති වෙනකොට තමයි අපි ඒ තැන් නිවැරදි කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි කිසිම වෙලාවක අපි දැන් නම් ලොකු තැනක ඉන්නවා කියලා හිතන්නේ නැතුව අපි මේ තාම බොහොම ආධුනික යෝගාවචරයෙන් මුල් මට්ටමේ පිරිසක් කියලා අපි හිතනවා නම් එතන ලොකු නිහතමානීත්වයක් තියෙනවා. එතෙන්දී අපිට ලොකු ගමනක් යන්න පෝෂණයක් හිතර ලැබෙනවා. එහෙම නැත්නම් අපි අපේ හිත නිකන් දැඩි කරගත්තොත් අපි රළු කරගත්තොත් මාන්නයකින් උදුම්ම ගත්තොත් මේ ගමන යන්න හරි අමාරුයි. එනිසා බොහොම නිහතමානීව ඇතුළතට නැඹුරු වෙලා යන ගමනක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා තමයි අද දවස අපි ගත කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් ඒ සඳහා නිශ්ශබ්දවත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද අපි කෙලවරක් නැතුව ඇතුලේ කතාවක් යද්දී ඒ ඇතුලේ කතාවම පිටට දැම්මොත් අපි තවත් කෙනෙක්වත් අපේ කතාවට හසුරගත්තොත් අපිත් අමාරුවේ වැටලා අනුනුත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් අද දවස පුළුවන් තරම් නිශ්ශබ්දව කටයුතු කරමු. පුළුවන් තරම් අපි වචනයක් කතා කරද්දී හිතලා මතලා කතා කරමු. අවශ්‍යමද මේ වචනේ කතා කරන්න කියලා හිතලා බලලා කතා කරමු. ඒ වගේම පුළුවන් තරම් අපි අපේ කය වෙතට හිත නැඹුරු කරලා කටයුතු කරන්න උත්සාහත් වෙමු. මොකද කායානුපස්සනාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මාර්ගයට පිවිසෙන්න පුළුවන් පහසුම තැන. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තියෙනවා. හැබැයි මේ මාර්ගයට පිවිසෙන්න පුළුවන් පහසුම තැන තමයි කායානුපස්සනාව. ඒ නිසා මේ කය අපිට ලැබිච්ච ලොකු සම්පතක් කරගන්න පුළුවන් කෙලස් දුරු කරගන්න. අපි සාමාන්‍යයෙන් මේ කය ඔන්න විශේෂයෙන් තරුණ කාලේදී එහෙම මේ කය පාවිච්චි කරන්නේ කෙලස් වර්ධනය කරගන්න. නමුත් අපි භාවනාවකට නැඹුරු වුණාට පස්සේ, විපස්සනාවකට නැඹුරු වුණාට පස්සේ, සතර සතිපට්ඨානයට නැඹුරු වුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ කයම පාවිච්චි කරනවා සතිය දිනු කරගන්න උපකරණයක් වශයෙන්. සතිය දිනු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්, සතිය දිනු කරගන්න ලොකු ප්‍රතිපදාවක් වශයෙන් මේ කයම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි උත්සාහවත් වෙමු පුළුවන් තරම් අද දින මේ කය එක්ක යාළු වෙලා, මේ කයත් එක්ක යාළු වෙලා, මේ කයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන පැත්තට හිත යොදාගෙන මේ අතක් පයක් හොලවද්දි පවා පුළුවන් නම් සතිමත් වෙලා, ඉස්සරහා බලද්දි පැත්ත බලද්දි සතිමත් වෙලා, ඊළඟට කනකොට බොනකොට සතිමත් වෙලා, ඇවිදිනකොට සතිමත් වෙලා, හිටගෙන ඉන්නකොට සතිමත් වෙලා, ඉඳගෙන ඉන්නකොට සතිමත් වෙලා, මේ විදිහට පුළුවන් තරම් අපි අපේ අද දවස සතිය දියුණු කර ගැනීම සඳහා වර්තමාන මොහොතේ මේ සිත පවත්වා ගැනීම සඳහා උත්සාහවත් වෙමු. මේක ඒ තරම්ම මේ සංකීර්ණ දෙයක් නෙමෙයි. දැන් හුඟක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ සංකීර්ණ දේවල්. අපේ හිත කැමතිත් සංකීර්ණ දේවල් වලට. අපි සාමාන්‍යයෙන් විවිධාකාර වැල්වට අරන් හිත ඉන්න අපේ හිත හරි කැමතියි. මොකක් හරි ප්‍රශ්නයකට ඔළුව දාගෙන ඒ ප්‍රශ්නේ හිර වෙලා ඉන්න අපි හරි කැමතියි. අපි අකමැති වගේ හිටියට අපේ හිත කැමති වට තමයි. ඒක නොදැනුවත්වම අපේ හිත මේ සරල භාවයට හරිම අකමැතියි. සරල දෙයක් තුළ අපේ හිත තියන්න හිත කැමති නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මේ හුස්ම රැල්ලක් දිහා බලනවා කියන එක හිතා ගන්න බැරි තරම් සරල දෙයක්. අපි උපන් දවසේ ඉඳන් හුස්ම ගන්නවා. මේ උපන් දවසේ ඉඳන් හුස්ම ගන්න හුස්ම දිහා ඔන්න අද අපි පොඩ්ඩක් දැනුවත් වෙනවා. අපි ඒ දිහා අවධානයෙන් බලනවා. ඉතින් මේ හුස්ම දිහා බලලා කාටද හරි ගියේ කියලා ඉතින් කෙනෙකුට ප්‍රශ්න කරන්නත් පුළුවන්. මේ හුලන් දිහා බලලා හරි ගියාද කියලා. ඒ නිසා හැබැයි මේ සුලං රැල්ල දිහා බැලද්දි අපේ හිත කොයිතරම් හික්මෙනවද? මේ සුලං රැල්ලකට මුලා මුවා වෙලා සුලං රැල්ලක් අඩේට තියාගෙන අපි කොයිතරම්නම් අපේ හිත හික්මවනවද? හිතේ තියෙන කෙලෙස් කොයිතරම්නම් දමණය කරනවද? නීවරණ යටපත් කරනවද කියන එක මේ දහම ප්‍රගුණ කරනකොටම තමයි අපිට තේරෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උදාහරණයක් වශයෙන් මතක් කරනවා නම් ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආනාපාන සති සමාධිය යම් කෙනෙක් දිනු කරනවා නම් මේ හිතේ ඇති වෙන කෙලෙස් එතන එතනම ප්‍රහාණය වෙලා යනවා කියනවා. එතන එතනම මේක රැඳෙන්නේ නැතුව දුර වෙලා යනවා කියනවා. ඉතින් මේ විදිහට අප්‍රමාණ ආනිසංස තියෙන භාවනා ක්‍රමයක් තමයි ආනාපාන සතිය. ඉතින් ඒ වගේමයි මේ මෑත කාලයේ නමුත් ආනාපාන සතියට සෑහෙන්න සමානුරූපීව නැත්නම් සමගාමීව වැඩෙන භාවනාවක් තමයි පිම්බීම හැකිලිම් භාවනාව. ඉතින් මේ වගේ භාවනා ක්‍රම අද විශේෂයෙන්ම වර්තමානයේ බොහොම ප්‍රචලිතයි, බොහොම ප්‍රසිද්ධයි, බොහෝ යෝගාවචරයන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපිත් පුළුවන් තරම් මේ කයට හිත යොදාගෙන මේ කයත් එක්ක යාළු වෙලා කටයුතු කරනවා නම් මේ කයෙන් ගන්න පුළුවන් ලොකු සහයක් සහයෝගයක් ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපේ හිත දියුණු කරන්න කයෙන් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ කයෙන් අපිව පුළුවන් තරම් මේ රාගෙට ද්වේෂෙට දානවා කියලා. නමුත් අපි මේ දෘෂ්ටි කෝණය වෙනස් කරගත්තාම නැත්තම් අපේ මාළියමාව අනිත් පැත්තට හරව ගත්තාම එහෙම නැත්තම් අපි මේ නිවර්දි පාරට වැටුනහම මේ කයම පාවිච්චි කරන්න පුළුවන් සතිය දියුණු කරන්න, සමාධියක් වඩා ගන්න, ප්‍රඥාවක් දියුණු කරන්න. ඒ නිසා අද එතකොට මේ අපි අද දවසේ පුරා උත්සාහවත් වෙමු. එතකොට මේ විදිහට මේ අපේ කයෙන් කොහොමද මේ සතිය දියුණු කරන්න උත්සාහවත් වෙන්නේ? එතකොට විශේෂයෙන්ම සක්මන් භාවනාව මම මුලින්ම මතක් කරන්නම්. සක්මන් භාවනාවත් මේ ඇත්තටම අපේ මේ විශේෂයෙන් ලංකාවේ මේ බුදුදහම හොඳට බැබලෙච්ච යුගයේ තිබිච්ච උපරිම ප්‍රයෝජනගත් භාවනා ක්‍රමයක්. අවාසනාවකට ඒවා යටපත් වෙලා තිබිලා තියෙනවා. නමුත් වර්තමානයේ මේව හොඳට මතු කරලා අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ අපින් යටපත් වෙලා තිබිච්ච ඒ අතිශය ප්‍රයෝජනවත් ඒ සක්මන් භාවනාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහත් වෙනවා. ඉතින් කෙටියෙන් මතක් කරනවා නම් භාවනාව ගැන ඉතින් අපි කරන්නේ පුංචි තීරුවක් තෝරගන්නවා. ඒ පුංචි තීරුව ටිකක් පිරිසුදු පුංචි තීරුවක් වෙන්න ඕනේ. ඉතින් මෙහි ටිකක් ඉඩකඩ මදි නිසා ඉතින් Tamanට පහසු විදියක් තෝරගන්න, පහසු ක්‍රමයක් හොයාගන්න. එතෙන්දී අපි මුලින්ම අපි තමු සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා මේ සක්මනේ කොහොමද තත්ත්වේ කියලා නැත්නම් මේ සක්මනත් එක්ක යාළු වෙන ස්වභාවයක්, සක්මන පුරුදු වෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න අපි මේ සාමාන්‍ය වේගෙම්ම අපිට පුරුදු වේගෙම්ම මේ සක්මන මේ සක්මන් මළුවේ ඇවිදින ගමන් බලනවා මේ මට පුළුවන්ද මේ එක පාදයක් පොළවේ වදිනකොට අපි තුමු වම් පාදයේ පොළවේ වදිනකොට මට පුළුවන්ද මගේ හිත මගේ අවධානය එතෙන්ට ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි ඕනතරම් අපි එදිනදා ජීවිතේදී ඇවිදිනවා, සක්මන් කරනවා. නමුත් අපි සක්මන් කරන්නේ කය සක්මන් කළාට අපේ හිත වෙන වෙන දේවල් වල හිත හිතා තමයි අපි සක්මන් කරන්නේ. අපි තුමුන් නම් මේ කඩේකට යනවා නම් ඉතින් කඩෙන් ගන්න තියෙන්නේ මොනවාද? දැන් ඒ ගන්න යන දේ කඩේ තියෙයිද? නැත්තම් ඒක ගාන වැඩි වෙලා තියෙයිද? මුදලාලි ඉඳීද? මුදලාලි මට මොනව කියයිද? කඩේ තව කවුරුත් ඉඳීද? නාන ප්‍රකාර දේවල් කල්පනා කර කර තමයි මේ කඩේ යන්නේ. අපි තුමු අපි රාජකාරී ස්ථානෙට යද්දිත් ඔන්න මේ රාජකාරී ස්ථානෙට යද්දි කවුරු ඇවිල්ලා ඉඳද්දි ඉඳීද? ඒ වැඩ ටික අද කරගන්න පුළුවන් වෙයිද? මේ නාන ප්‍රකාර දේවල් හිත හිතා තමයි අපි මේ ගමනක් යන්නේ. අපි කොයිතරම් මේ කයෙන් සක්මනක් කරත් මේ කය කරන සක්මනේ අපේ හිත නැහැ. කය කොයිතරම් ඇවිදින ඉරියව්වේ හිටියත් අපේ හිත මේ වර්තමානයේ මේ කය කරන ඇවිදින ඉරියව්වේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. අපිට පුළුවන් ද මේ කය ඇවිදිනකොට මේ ඇවිදින බව දැනගෙන යන්න? කය ඇවිදිනකොට මේ ඇවිදින කයත් එක්ක අපේ හිත අපේ අවධානය පවත්වන්න පුළුවන්ද? මේක අමාරු දෙයක් නෙමෙයි. කය දැනටමත් කරන දේ. කය දැනටමත් ඇවිදිනවා, කය දැනටමත් සක්මන් කරනවා. ඒ සක්මන් කරන කයේ, ඒ සක්මන් කරන ඉරියව්වේ අපි හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඉතාම සරලයි. නමුත් අපේ හිත මේ සරල භාවයට කැමති නැහැ. අපේ හිත කැමති මේ කය ඔහෙ ඇවිද්දදෙන් මට ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කල්පනා කරන්න. කියලා ඉතින් අපි විවිධාකාර දේවල් කල්පනා කරනවා. තොර තෝචියක් නැතුව নানা ප්‍රකාර දේවල් කල්පනා කර කර ඇවිදිනවා. අපි තුන් අනිත් පැත්තට වුණ අපි වාහනයක ඉඳගෙන යනවා. ඉතින් අපි කය දැන් ඉඳවලා තියෙන්නේ විවිධාකාර දේවල් කයට දැනෙනවා. නමුත් ඒ සරල දැනීම් එකකටවත් හිත අපේ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි එක්කෝ පත්තරයක් අරන් කියෝ කියෝ ඉන්නවා. එහෙම නැත්නම් ඔන්න ජංගම දුරකථනයකින් තව කෙනෙකුට ඇමතුමක් දෙනවා. වටපිට බලනවා. ඉතින් අපේ හිත සම්පූර්ණයෙන්ම ව්‍යාකූලයි. අර කය තියෙන සරල ඉඳගෙන ඉන්න ඉරියව්වේ අපේ හිත නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති. මේක මේ බුදු කෙනෙක් කිව්වෙ නැත්නම් අපිවත් පිළිගන්නේ නැහැ. මොකද බුදු කෙනෙක්ම කියපු නිසා අපිට අහක දාන්න හරි අමාරුයි. මොකද බුදු කෙනෙක්නේ කියලා තියෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මේ සර්වඥතා ඥාණයෙන් දැකලා කියනවා මේ වාඩ්ලා ඉන්නකොට වාඩ්ලා ඉන්න බව දැනගන්න. ඉතින් අපිට පුළුවන් ද මේ සරල භාවය අගය කරන්න? ඉතින් අද වර්තමාන සමාජයේ අපි මේ යන බටහිර අධ්‍යාපන ක්‍රමත් එක්ක අපේ හිත පුළුවන් තරම් සංකීර්ණ කරනවා. ඉතින් ඒ බඳු සංකීර්ණ මනසක් මේ වාඩ්ලා ඉන්නකොට කය වාඩ්ලා ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න ඕනේ කියන එක අගය කරාවිද? හරිම අමාරුයි. ඒකයි මම මුලින්ම කිව්වේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට සාපේක්ෂව අපේ හිත අද හරි සංකීර්ණයි. අපේ හිත අද කෙලස් බරිතයි. මොකද ඒ කාලේ මිනිස්සුන්ට මේ තරම් සංකීර්ණ සමාජයක්, සංකීර්ණ ගැටලු, සිද්ධි බහුල ස්වභාවයක් තිබුණේ නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිත හරි සරලයි, බොහොම අහිංසකයි මේ මිනිස්සුන්ගේ ජීවිත. නමුත් අද අපේ ජීවිත හරිම සංකීර්ණයි. ඒත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ යන්න නම් අපිත් අර සරල භාවයට යන්න සිද්ධ වෙනවා. ඒ සරල භාවයට අපිට යන්නත් පුළුවන්. ඒක බැරිත් නැහැ. ඉතින් හැබැයි අපි බොහොම නිහතමානී වෙන්න වෙනවා. අපි ලොකු වීරයක් දරන්න සිද්ධ වෙනවා. මේ ලොකු වීරයකින් නිහතමානීව අපි එළඹෙනවා නම්, ඒ සඳහා අපි උත්සාහත් වෙනවා නම් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි එතකොට ඉඳගෙන ඉඳද්දි අපි උත්සාහත් වෙනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න. කොහෙද මේ කයේ වැදිලා තියෙන්නේ? කොහෙද මේ කයේ ස්පර්ශ වෙන්නේ කියලා අපි උත්සාහත් වෙනවා ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඊළඟට අපි කනකොට බොනකොට අපි දැනුවත් වෙනවා මේ කොහොමද මේ ආහාර පිනක් අතින් අනන්නේ කොහොමද? ඊළඟට කටට ගන්නෙ කොහොමද? ගිලින්නේ කොහොමද? ඒක මට රස දැනෙන්නේ කොහොමද? මෙන්න මේ ආහාර අනුභව ක්‍රියාවලිය සතියෙන් කරන්න අපි උත්සාහත් වෙනවා. මේ අපි එදෙනදා කරන කිසිම කටයුත්තක් සතිය දිනු කරගන්න බෑ. මෙන්න මේ කටයුත්ත අහවල් කටයුත්තෙන් මට සතිය දිනු කරගන්න බෑ කියලා අහක දාන්න කිසිම කටයුත්තක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. මේ වැසිකිලි කැසිලි කරන කටයුත්ත පවා සතියෙන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් නිහතමානී වෙලා තියෙනවද ඒ දේ පවා මේ සතිය දිනු කරගැනීමේ ක්‍රියාදාමයට ඇතුළත් කරන්න. ඒ දේ පවා සතියෙන් කරන්න පුළුවන්. එහෙමනම් මේ සතිමත් භාවය දිනු කරගන්න බැරි එකම කායික ක්‍රියාවලියක්වත් නැහැ. අනිත් පැත්තට කියනවා නම් අපේ සිද්ද වෙන උදේ නැගිට මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වා අපි පවත්වන සියලුම කායික ඉරියව් කායික ක්‍රියාකාරකම් මේ සතිමත් භාවය දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි අපිට ලොකු වීරයක් ඕමනයි. ඒ සඳහා ඌමනාවක් අවශ්‍යයි. කුසල ඡන්දයක් අවශ්‍යයි. මේ කටයුත්තත් මම මේ සතිය දිනු කර ගැනීම සඳහා අද පාවිච්චි කරන්න ඕනේ කියලා හිතේ ලොකු එළඹුමක්, ලොකු පිබිදීමක්, ඒ වෙනුවට නැඹුරු වීමක්, ලොකු ඌමනාවක් අවශ්‍ය වෙනවා. මේ ඌමනාව නැතුව අපිට මේ දේ කරන්න බෑ. ඒකයි අර ඉද්ධිපාද ධර්මවලත් බුදුරජාණන් වහන්සේ කියනවානේ ඡන්ද ඉද්ධිපාදයක්. මේ සඳහා කරන්න ඕනේ මම මේ කටයුත්ත කරන්න ඕනේ. මේ ලැබවු මනුස්සාත භාවයෙන් මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මේ කයෙන් උපරිම ප්‍රයෝජනේ ආරම්භම සතිය දියුණු කරන්න ඕනේ. අද මුළු දවස පුරාම මම කරන කටයුතු වලින් මේ සතිය අල්ප මාත්‍රයක් හරි මම ඉස්සරහට ගන්න ඕනේ කියලා අන්න ලොකු උවමනාවක් අවශ්‍ය වෙනවා. අන්න ඒ උවමනාව තියෙනවා නම් අපි තුල අපිට මේ භාවනාව සඳහා කාලයක් වෙන් කරගන්න එක අමාරු වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි කියනවා අපිට කාලේ නැහැ, හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා අපි කියනවා. නමුත් අපි හැමදාම හුස්ම ගන්නවා. ඒ හැම හුස්මක්ම සතිය දිනු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමදාම වාහනවල ඇවිදිනවා නැත්නම් ගමන් කරනවා. ඒ හැම කටයුත්තක්ම මේ සතිය දිනු කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. අපි සමානවට බස් එකක් එනකන් ඔන්න පොලිමේ ඉන්නවා නැත්නම් බස් නැවතුම් පොලකට වෙලා ඉන්නවා. මේ හිතගෙන ඉන්න අවස්ථාව අපිට මේ සතිය දිනු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් කෙනෙක්ගේ කතා බහ කර කර ඉන්නවා. එතෙන්දී අපි මේ කරන කතා බහ කොයිතරම් දුරට අපි මේ භාවනාවකට ප්‍රයෝජනවත්ද කියලා අපිට හිතලා බලන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ භාවනාව සෑහෙන අපේ එදිනදා ජීවිතයත් එක්ක ඒකාබද්ධ වෙන්න වෙනවා. එහෙම නැතුව මේ අපි ඇවිල්ලා එක දවසක් විතරක් වෙන් කරගෙන ඉතිරි මුළු දවස් මේ ඉතිරි මාසේ ඉතිරි සියලුම දවස් වෙනත් වෙනත් දේවල් වල කටයුතු කරනවා නම් ඉතින් මේක වඩා ගන්න අමාරුයි. ඒ නිසා අපි මේ කරන භාවනාව සෑහෙන්න ප්‍රායෝගිකව අපි දිහා බල බල අපේ හිතේ වර්ධනය දිහා දැක දැක යන්න සිද්ධ වෙනවා. ඉතින් අප මම හිතනවා අදට අපේ මේ ආරම්භක මේ කටයුත්තක් වශයෙන් මේ උපදේශ ටික ප්‍රමාණවත් කියලා.